මන් පී හේරත් මෙත්තුම අධ්‍යාපන මෙත්තුමගේ ඇසීමට
මං අහනා ගරු කතා නැහැ කිතුම
අධ්‍යාපන මෙත්තුම අධ්‍යාපන මෙත්තුමා
ගරු කතානායකතුමනි ගරු සමන්ප්‍රිය හේරත් පන්තිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න ඔව් වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ ජාතික පාසල අනද්දින කාර්ය මණ්ඩලය සඳහා සේවකින් බඳවාගෙන ඇත ආයන්න අධ්‍යාපන අමාත්‍යංශයේ අර්ථී පවතින ජාතික පාසල් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු අභ්‍යාස විද්‍යාලය යනාදී සියලුම ආයතනවල පවතින සමස්ත පුරප්පාඩු ප්‍රමාණය සලකා බලා බඳවා ගැනීම සිදු කරනු ලබන අතර එක් එක් ජාතික පාසල් සඳහා වෙන වෙනම බඳවා ගැනීමක් සිදු කරනු නොලැබේ එසේ බඳවා ගන්න ලබන පුරප්පාඩු පවතින ආයතන වෙත ස්ථානගත කරනු ලැබේ ඒ අනුව 2015 සිට 2018 දක්වා වර්ෂවල එක් එක් ජාතික පාසල සඳහා ප්‍රාථමික ශිල්පීය නොවනහා ප්‍රාථමික අර්ධ ශිල්පීය ගණය යටතේ අනුයුක්ත කරන ලද සේවකයන් පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත. සේවා ගණයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා සහායක 2015 411, 2016 66, 2017 706, 2018 61, එකතුව 1244. සේවා සහායක සනීප ආරක්ෂක 2015 92, 2016 118, 2017 176, 2018 53, මුළු ගාණ 439. සේවා සහායක රසායනාගාර 2015 743, 2017 155, 2018 108, එකතුව 1006. සේවා සහායක තාක්ෂණ පීඨ 2017 317, 2018 5, 322. සේවා සහායක ආරක්ෂක 141, 2015 17 233, 2018 82, එකතුව 456. අරක්කැමි 2016 115, 2017 36, 151. මුළු එකතුව 2015 1387, 2016 299, 2017 1623, 2018 309, 3618. එසේම ඇයන්න 2015 18 දක්වා බඳවාගත් ත්‍රීදුරු සංඛ්‍යාව 16 21, 17 18, 18 23. මීට අමතරව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පත් කර ඇති තනතුරු කළමනාකරණ සේවා නිලධාරි 18 142, සංවර්ධන නිලධාරි 15 22, 17 34, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 8. නොයසේනා මේ මන්ද අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමාට පරිශීලනය කරන්න දෙන්න පුළුවන් සියලුම තොරතුරු වගුගත කළ තියෙනවා යමුණුමක් හැටියට ඔබතුමාට දෙන්න පුළුවන්. ලේඛනයේ පරිශීලනය කරන්න දෙන්න පුළුවන්.
ගරු ඇමැත්තුමනේ, මෙතන මේ ප්‍රශ්නේ අපි මං අහලා දීර්ඝ කාලයක් වෙනවා. ඇත්තටම අපි දන්නවා පළාත් සභා පාසල් සඳහා අද උග්‍ර සේවක හිගයක් තියෙනවා, විශේෂයෙන්ම අනද්දින කාර්ය මණ්ඩලෝ. ඒ වගේම මං හිතනවා මෙතන 7000කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීම කරලා තියෙනවා. එතකොට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කුලියාපිටියෙන් තමයි දැන් දෙවුන්දර තුඩු දැන් පේදුරු තුඩු දක්වාම තියෙන පාසල් වලට යන්නේ කුලියාපිටිය. මේකේ තියෙන අශෝභන තත්ත්වය ඒකයි. එතකොට අද ඇත්තටම තවත් කාර්යයක් ක්‍රියාත්මක වෙන ඔබතුමාගේ අමාත්‍යාංශ ඔබතුමා හොයලා බලන්න. අද අනුයුක්ත හදාගෙන විශේෂයෙන් මෙන්නේ කුලියාපිටිය ආසනේ පාසල් වලට. අපේ තියෙන ජාතික පාසල් 7ක් අලුතෙන් පිහිටවපු ජාතික පාසල් අලුතෙන් එකතු වෙච්ච ජාතික පාසල් එක්ක ජාතික පාසල් 10ක් කුලියාපිටිය ආසනය තුල තියෙනවා. එතකොට ඒ කුලියාපිටිය ආසනයේම පළාත් සභා පාසල් සඳහා අනැද්දෙන කාර්ය මණ්ඩල නැතුව බොහෝ විදුහල්පතිතුරු බොහෝ අසීරුතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඉතාමත්ම මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් මම හිටපු අධ්‍යාපන අමාත්‍යතුමත් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ. නමුත් මේ ක්‍රියාත්මක වෙලා තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇත්තටම පිළිකුල් සහගතතාවයක් තියෙනවා. ඉතින් එතනදී කියන්න ඕනේ තව සේවා ව්‍යවස්ථාවෙන් පිට ක්‍රීඩා නිලධාරීන් විදිහට 3000ක් බඳවා ගන්නවා මේ ජාතික පාසල් සඳහා. මම ඔබතුමායන් අහන්න දැනගන්න කැමතියි. එතකොටම මේ බඳවා ගැනීම කරන්නේ ඒ සේවා ව්‍යවස්ථාවට පරිබාහිරද කියන කාරණය මම ඔබතුමායි මේ අවස්ථාවේ අහනවා. ඒ වගේම තවත් කාරණයක් මම කියන්න ඕනේ. විශේෂයෙන්ම වෙන්නරුව විජේබා මහාවිද්‍යාලයේ කටයුතු කරන දසුන් ප්‍රියංග කියන ක්‍රීඩා නිලධාරියා මෙතුමා තමයි සහභාගී වෙන්නේ. සාන්ත බණ්ඩාරගරු මන්ත්‍රීතුමාගේ ගේ ගිනි තියන්නත් මගේ ගේ ගිනි තියන්නත්
ඒවගේ මේ වගේ අනධ්‍යන කාර්ය මණ්ඩල කුලියාපිටිය ආසන තුල වැඩ කටයුතු කරන බොහෝ පිරිස් මට ඕන නම් වශයෙන් කියන්න පුළුවන් මගේ ගේ ගිනි තියන්න ආව. ඉතින් මෙතන ඇත්තරම ඉතාමත්ම බරපතල ඛේදවාචකයක් තියෙනවා. ඉතින් අද මම හිතන්නේ මේ ලංකාව පුරාම දැන් බොහෝ වෙලාවට කුලියාපිටිය ආශ්‍රේ ඉඳන් බස් යනවා මහනුවර ගාල්ල ඔයගේ තැන්වලට. මම ඔබතුමා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මෙන්න මේ අනද්දන කාර්ය මණ්ඩල වල සේව කරන සේවක මහතුරු දැන් මේ අමාත්‍යාංශයේ ඉන්න බොහෝ නිලධාරීන්ගේ මම දන්නේ හරියට නමුත් මම විශ්වාස කරනවා බොහෝ නිලධාරීන්ගේ හිතවත්කම් මත අනිවිත හදාගෙන ඇවිල්ලා දැන් මම කුලියාපිටියේ මධ්‍ය මහා විද්‍යාලය විතරක් ඉන්නවා 40කට වැඩි සේවක පිරිසක්. ගුරුන්ට වඩා වැඩි අනද්දන කාර්ය මණ්ඩලයේ සේවය කරන සේවක පිරිස. ඉතාම ශෝචනීය තත්ත්වයක්. ඒ වගේම නක්කවත් ජාතික පාසල ගත්තොත් එහෙම 35කට වඩා වැඩි අනද්දන කාර්ය මණ්ඩල. ඒ වගේම මහවිද්‍යාලය ගත්තොත් එහෙම කුලියාපිටිය සාරණත් විද්‍යාලය ගත්තොත් එහෙම ඒ තත්ත්වය එහෙමමයි. කුලියාපිටිය ආසනේ විතරක් හැම පාසලම හැම ජාතික පාසලකටම වඩා ජාතික පාසලකම ඉන්නවා 30කට වඩා වැඩි අනද්දන කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව. ඉතින් මම ඔබතුමාන් ඉල්ලා හිටිනවා විශේෂයෙන් ඔබතුමා මේකට යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඒ වගේම සේවා ව්‍යවස්ථාවර පටහැනිව බඳවා ගැනීම කරපු අර ක්‍රීඩා නිලධාරීන් සඳහා මේ සේවය ඉස්තිර කරන්න ඔබතුමා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද කියන කාරණයත් මේ අවස්ථාවේ ඔබතුමායන් අහන්න කැමතියි.
දැන් ක්‍රීඩා නිලධාරීන් පිළිබඳව මම වෙනම කරුණු සොයලා බලන්න ඕනේ. නමුත් එයාගේ වෘත්ති සමිතියක පිරිසක් ඊයේ දිනේදී අමාත්‍යාංශයට වෙලා මට ටික කාලයයි තිබ්බේ මෙහෙත් මම පාර්ලිමේන්තුතාව නිසා නිලධාරීන් සමග සාකච්ඡා කළා. මම තා පැහැදිලිව කිව්වා වෙනත් සේවා ව්‍යවස්ථාවක් යටතේ බඳවාගත් අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩල ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගුරුවරුන් කරන්න බැහැ කියන කාරණය. ඒ නිසා වෙන සේවා ව්‍යවස්ථාවක් ඇත්තේ බඳුගත්ත අය ගුරු සේවා ව්‍යවස්ථාවට තේ ගුරුවරුන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මම පැහැදිලිව කිව්වා. බඳවාගෙන තිබෙන සංඛ්‍යාව තමයි මම ඔබතුමාට කිව්වේ. දැන් තව යෝජනාවක් ඔබතුමා කළා. වයඹ පළාතේ සමහර පළාත් පාසල් තියෙනවා අනද්දෙන සේවකයෝ නැති. දැන් මේ අය බඳවාගෙන තින්නේ රාජ්‍ය සේවයට. හැබැයි අපිට පුළුවන් රාජ්‍ය සේවයෙන් නිදහස් කරගන්න වයඹ රාජ්‍ය සේවයේ කැමැතිනම් පුරප්පාඩු තියෙන පාසල් වලට ඒගොල්ලන්ට දෙන්න වයඹ විතරක් නෙවෙයි දිවයින පුරාම. දැන් ඔබතුමා කියන ඔය එක පාසලක ඉන්න අනද්දේන කාර්ය මණ්ඩලයේ 40 ඔතන මේ මෙතන බත්තරමුල්ලේ සුබෝති විද්‍යාලේ ඉන්නවා 17ක් අඩු වෙලා. ඈ ඉතින් ඒක නිසා මේ මානව සම්පත නිසියාකාරයෙන් බෙදිලා නැහැ. ඒක නිසා මට පොඩි ඉඩකඩක් දෙන්න මම නිලධාරීන්ට සාකච්ඡා කළා. පළාත්වල තියෙන පුරප්පාඩු තියෙනවට මෙහෙ නිදහස් කළා එහෙම බදවගන්න එකම දිනම් අඬුකාරතුමාලා මොකද පඩිය එහෙට මාරු කරන්න පුළුවන්. එතකොට රජයට වැය බරක් වෙන්නේ අලුතෙන් ඒ විදිහේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. ඒක තමයි ඒකට දැන් බලමු විසඳුම.
මගේ දෙවෙනි අතුර පස්සේ දොරවත්ත මන්තුමා.
ස්තුති සමන්ත්‍රී මන්ත්‍රීතුමා. ගරු මාතෘතුමනි, පහුගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොරෝනා වසංගතය, ඊට පස්සේ මේ අලුත් ගමනාගමන ගැටලු, මේ සීලුම කාරණා එක්ක දරුවන්ගේ අනාගතය, දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාවැටලා තියෙන තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරාවටම පහුගිය කාලේ TV හරහා, ඔන්ලයින් හරහා ඒකම ප්‍රින්ට් කරලා අමතර පන්ති දාලා මේ සියල්ලම උත්සාහ කරා මේ දරුවන්ගේ අධ්‍යාපනය ගොඩගන්න. හැබැයි සමහර ලාවට වර්ජන උද්ඝෝෂණ මේවයි කාරණා නිසා නැවතවතාවක් දරුවන්ගේ අධ්‍යාපනය අඩපල වුණා. දැන් සමහර අපි දන්න කාරණයක් තමයි අපේ රටේ ඔන්ලයින් ක්‍රමයක් තියෙන 40% විතර. 60% විතර ඔන්ලයින් තාක්ෂණය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපිට දැන් ඔය ඉන්දියාවේ වගේ බයිජූස් වගේ සමාගම් වලින් ඔෆ්ලයින් උත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ හැබැයි මොබයිල් පෙන්ට්‍රේෂන් එක තියෙනවා 138% විතර. ඉතින් මේ කාරණා එක බැලුවම අපිට මේ ඔන්ලයින් ඕෆ්ලයින් LCD නව තාක්ෂණය උපයෝගී කරගෙන මොනවා හරි ක්‍රමවලින් ඔබතුමා නව ක්‍රම තුලින් මේ අධ්‍යාපනයේ අද දරුවන්ට දුරස්ථව අධ්‍යාපනය කරන්න බෑ. නමුත් යම් පිටිවහලක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙන නව තාක්ෂණය යොවීමක් කරනවද කියන කාරණය ඔබතුමායි අහන්න කැමතියි.
ඔබ මතන්නේ එතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ විශේෂයෙන්ම 2021 වර්ෂ දෙකේදී මම ඊට පලිගි මාධ්‍ය තුලින් පෙන්වලා දුන්නා දරුවන්ට අහිමිච්ච පාසල් කාලේ. ඒ පිළිබඳව බොහෝ වෙලාවට ඔන්ලයින් තාක්ෂණය නාගරික පරිසරයේ සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් තිබෙන ප්‍රදේශවල යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වුවත් බොහෝ පිරිසක් ගම්වල සිටින අහිංසක දරුවන්ට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මෙවර ඉන්ධන ගැටලුව නිසා මතුවෙච්ච ප්‍රශ්නේදීත් සතියක කාලයක් පමණයි අපි යම් ක්‍රියාමාර්ගයක් ගත්තේ. ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී මම පෙරේද දිනේත් ගත්ත පාසල් පැමිණීම ඊයේ දිනේ
මේ තිබෙන තත්ත්වය තුළ අමාත්‍යංශය මගින් නගර ප්‍රදේශවල හැර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ප්‍රවාහන පහසුකම් ප්‍රවාහන අපහසුකම් නැති ප්‍රදේශවල ආරම්භ කිරීමට දුන්න උපදේශත් එක්ක වයඹ පළාතේ තොරතුරු වාර්තා කරලා තිනෝ 71%ක් ගුරුවරුන්ගේ පැමිණීම තිනෝ දරුවන්ගේ පැමිණීම 66%ක් ඌව පළාතේ පාසල් 897න් 858ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා 65%ක් ගුරුවරුන්ගේ පැමිණීම 65%ක් දරුවන්ගේ මම ගොඩාක් කියන්නේ ඉතම කෙටියෙන් කියන්නම් උතුරු පළාතේ 71%ක් ගුරුවරුන්ගේ පැමිණීම දරුවන්ගේ පැමිණීම 77%ක් දකුණු පළාතේ 61%ක් ගුරුවරුන්ගේ පැමිණීම දරුවන්ගේ පැමිණීම 59%ක් සබරගමුවේ 72%ක් ගුරුවරුන්ගේ පැමිණීම දරුවන්ගේ පැමිණීම 65%ක් නැගෙනහිර පළාතේ වැඩිම 74%ක් ගුරුවරුන්ගේ පැමිණීම දරුවන්ගේ පැමිණීම 70%ක් බස්නාහිර පළාතේ 69%යි 61%යි මධ්‍යම පළාතේ 57%යි 56%යි උතුරුමැද පළාතේ 63%යි 60%යි සමස්තයක් හැට මුළු රටේම පාසල් 10193කින් පාසල් 9567ක් විවෘත වෙලා තිබෙනවා පාසල් 110ක් අගැයි මධ්‍යස්ථාන විදිහට භාවිතා කිරීමට අතිරේකව මේ අනුව ඊයේ දිනේදී 67% ගුරුවරුන්ගේ පැමිණීමත් දරුවන්ගේ පැමිණීම 74%කුත් සිදු වෙලා තියෙනවා ඉතින් මේ තොරතුරු අපි ඊළඟ දින දෙකේදී ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා සිකුරාද වෙන විට ඊළඟ සතිය පිළිබඳව තීන්දුවක් ගන්න මම හිතනවා මීට වඩා ඉස්සරහට අපිට යන්න පුළුවන් කමක් තියෙයි කියලා මේ දරුවන්ට අහිමි වෙන පාසල් කාලය හැකිතාක් දුරට අවම කරලා කටයුතු කරන්න. ඊට අතිරේකව ගරු කතානායකතුමනි අපි දකිනවා මාධ්‍ය තුලින් විවිධ සංවිධාන දේශපාලන පක්ෂවලට සම්බන්ධ යම් යම් තොරතුරු කියනවා. දැන් මම මේකයි මේ තොරතුරු ඉදිරිපත් කළේ. දැන් මේ අමාත්‍යංශ බාර අරන් හරියට අදට මාසයයි දවසයි. හැබැයි මේ කාල සීමාව තුළ අවුරුදු දෙකේම 50%කට වඩා පාසල් කාලේ අහිමි වෙච්ච දරුවන් වෙනුවෙන් ප්‍රාථමික වැඩසටහනේ ගුරුවරුන්ට සැසි පවත්වලා අතිරේකව කාලය ලබා දීලා ඊළඟ මාස 5 තුලදී අපි ඒ දරුවන්ව වර්ෂ අවසාන වෙනකොට අදාළ අත්‍යවශ්‍ය ඉගෙනුම් ඒකක විෂය නිර්දේශන අවසන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල මම ඊයේ සකස් කරලා අවසන් කළා. උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා ඔක්තෝබර් නොවැම්බර් නැත්නම් ටික දවසක් කල් දාන්න වෙයි. නොවැම්බර් දෙසැම්බර් මාස තුල දරුවෝ ඒ අය වෙනුවෙන් අපි දන්නවා 2020-21 දෙකම කොවිඩ් නිසා වහලා තිබ්බේ. ඒ නිසා ඒ අය වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් විශ්වවිද්‍යාල 16ක් සූදානම් ප්‍රධාන විෂයන් 4 බැගින් විෂයන් 16කට විෂය ධාරා 4ෙම වැඩිම ඉල්ලුම තිබෙන විෂයන් සම්බන්ධයෙන් ගුරුවරුන්ට සැසි පවත්වන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරු ඊයයි අපි තීන්දුව කළ අවසන් කළා. ඒ අයගේ මාර්ගයෙන් අපි උසස් පෙළ පෙනී සිටින දරුවන්ට පළවෙනි වතාවෙත් දෙවෙනි වතාවෙත් දෙකොල්ලන්ටම පුළුවන් පාසලේ ඉන්නේ පාසලට එන්න පුළුවන්. ඒතර ඒ අයට අපි විශේෂ සැසි පවත්වනවා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස තුනේම. ඉතින් මේ නිසා අපිට වැඩපිළක් නැතුව නෙමෙයි මේ මාසකදී සකස් කරගත්ත වැඩපිළිවෙල මාසයක් තුල අනිකුත් ප්‍රශ්නත් එක්ක. ඒ නිසා අපි එවැනි ප්‍රකාශ කරන්න ඇයට පැහැදිලිව කියනවා මේ මම දැක්ක ඊයේ මාධ්‍ය තුලින් සමහර ප්‍රකාශ කරනවා ඒ අය තොරතුරු දන්නේ නැතුව ඇති. ඒ නිසා මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගරු අගමැතිතුමත් කිව්වා අපි කවුරුත් දන්නවා ලෝකේ අපේ රටේ විතරක් නෙවෙයි ඉස්සරහට ආහාර අර්බුදයක් එන්න පුළුවන්. මේ පාසල් 10165 විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල 17 මේ සියල්ලම සම්බන්ධ කරගෙන දැන්ටත් යම් යම් මට්ටම් වලින් ඒගොල්ලෝ ගෙවතු වගා කරනවා. හැබැයි මේක ශක්තිමත් කළා සංවිධානාත්මක කළා මේ පණිවිඩය ගෙවල් වලට යවලා ගෙවල් වලත් ගෙවතු වගාවක් කරන්න වැඩපිළිවෙලකට අපි මේ වෙන විට සංවිධානය කරගෙන චක්‍රලේඛනේ යවලා තියෙනවා. එතකොට මේ චක්‍රලේඛනේ යවලා තිබෙන එකත් සමහර අයට ප්‍රශ්නයක්. ඒ කියන්නේ වගා කරන්න හොඳ නැහැ කියන එකද ඒගොල්ලෝ කියන්නේ? ඉතින් ඒ මතේ වැරදි. ඉතින් ඒක නිසා මේක දැන් නෙවෙයි අපි පාසල් යන කාලෙත් වගා ව්‍යාපාරයක් තිබුණා. අපිවත් කුඹුරට වැස්සුවා. පැලින් දෙව්වා. ගොයන් කැප්පුවා. හැබැයි අද එහෙම නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ කරුණවලදී අපි බොහොම සංවේදී වෙලා කටයුතු කරන්න ඕනේ. මම ඊටම පැහැදිලිව කියනවා අපේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට පිළිතුරක් හැටියට අපි ඒ ඇප්ස් හදලා දැන් මම ඊයේ කැඳෙව්වා Microsoft එකයි පුවත්පත්වල වාර්තා වුණා මුළු ලෝකෙම රටවල් 160කින්
දෙවැනි ස්ථානයේ හිමි කරගත්ත අපේ ළමයි හතර දෙනෙක්. ඒ හතර දෙනාම ස්ලිට් ආයතනයේ තොරතුරු තාක්ෂණයේ උපාධි ගත්ත අය. දැන් එයා වෙන ආයතනවල රැකියාවක් ලැබිලා තිනේ. එයා හදපු ඇප් එක ගරු කතානායකතුමනි ලිටරසි නියුමරසි. ප්‍රාථමික අංශවල සමහරට ගුරුවරුන්ට හඳුනා ගන්නත් බෑ. දෙමාපියන්ට හඳුනා ගන්නත් බෑ. ඇයිද මේ දරුවෝ මේ දෙකේ දුර්වල කියලා. හැබැයි ඒගොල්ලෝ හඳුනා ගන්න මේ ඇප් එකෙන් පුළුවන් මේ ඇප් එකේ දරුවන්ට දුන්නාම යම් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒක කළා තියෙන වෛද්‍යවරුත් එක්ක එකතු වෙලා මානසික සෞඛ්‍ය පිළිබඳව ලෝකයේ දෙවෙනි තැනටපත් වුණා. ඒ දරුවෝ ටික මම ඊයේ ගෙනල්ලා සාකච්ඡා කළා, දිරිමත් කළා. තවත් ඒ වගේ අය එනවා අපේ තරුණයෝ තොරතුරු තාක්ෂණය තුළ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අපි පහසුකම් නැති අයට පහසුකම් දීලා අඩු වේදමකින් මේක කරන්න කොහොමද කියන කාරණේ ඒකේ වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරගෙන යනවා කියන එකත් කරු 12 මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිමත් විතරක් ඇට මම කියන්න කැමතියි.
ඔව් ස්තුතියි. WHM ධර්මසේන මහතා. ඔව්.
මම අහන්න සූදානම් වෙනවා. පෞගේ දවසේ රාජ්‍ය ව්‍යාපාර රාජකාරක රාජ්‍ය ගිණුම්කාර සභාවේදී කෝපයකදී මතුවෙච්ච කාරණාවත් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ධාරණය කරන වෙලාවේ ජාතික අධ්‍යාපන කෝපයකදී ජාතික අධ්‍යාපන ආයතනයේ සඳහන් කරා 2020 දී අපේ අධ්‍යාපන අහිමි වීම ලර්නින් ලොස් එක 153ක් 2021 දී 183ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 2021 දී ලර්නින් ලොස් එක 184ක්. එතකොට දැන් මේ අවුරුද්දේ තවමත් අර්බුදයක් තියෙනවා. මේ අවුරුද්දේ පාසල් පැවැත්වුවේ දින ගානේ නියමිත ප්‍රමාණය අඩු වෙලා දැන් පාසල් පමණ ඉෂ්ටකල වහලා තියෙනවා. ඒක බරපතල අර්බුදයක්. මේක ආයෙත් රිකවර් කරන්න එහෙම නැත්නම් ආයෙත් හරි ගසන්න විතරමත් බරපතල අර්බුදයක්. ඒක තුළ પરම්පරාවකට බලපාන ප්‍රශ්නයක්. પરම්පරාවකට ඒ කියන්නේ ජෙනරේෂන් ගැප් එකක් ඇති වෙන ආකාරයට බලපාන ප්‍රශ්නයක්. ඒ අස්සේ තවත් මේ අර්බුදයේ ඉන්ධන අර්බුදය තවත් අධ්‍යාපන ශේෂ්ඨයට මතු කරලා තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක ඔබතුමා පැහැදිලි අවබෝධයක් වෙලා තියෙනවා. ඒක තුළ මේ පාසල් වහන එකට වඩා වෙනත් විකල්පයන් වලට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් පාසල් දැන් දවස් පහම නගරාසන්න පාසල් වලත් අනිත් වල එක එක දිස්ත්‍රික් වල එක එක ආකාරයට කටයුතු කරන අවස්ථරේ ලබා දීලා තියෙනවා. ඒක යාතර දුර රාජ්‍ය සේවයේ රජයේ ආයතන වහන එක සිකුරාද දවසේ වහන්න තීන්දුව කළා තියෙනවා. දැන් සිකුරාද ඉස්කෝල රජයේ ආයතන වැහුවට වැඩක් නැහැ. සිකුරාද ඉස්කෝල සමා වෙන්න සිකුරාද රාජ්‍ය ආයතන වැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ රාජ්‍ය සේවකයන්ගේ දරුවන් පාසල් ගත කරන්න අර වාහන ටික ඒ විශාල ප්‍රමාණයක් නැවතත් එනවා. ඔෆිස් වල ලයිට් ඕපන් එකයි විතරයි සිද්ධ වෙන්නේ වාසියක් විදියට. ඒක නිසා සිකුරාද දවසේ පාසල් වහන්න පුළුවන් නම් පාසල් පවත්වන කාලයේ දවසට පැය 5යි අනිත් දවස් 4ේ දවසට පැය 1කමාර වැඩි කරලා ඒ කියන්නේ අනිත් දවස් 4ේ දවසට පැය 1කමාර වැඩි කරවතින් අහිමි වෙන පැය ගාන කවර් කරන්න පුළුවන්. මේ තෙල් අර්බුදයටත් උත්තර හොයන්න පුළුවන්. ඒක නිසා සමස්ත පාසල් පද්ධතිය මොකද කිසිම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යාපන ලේකම්වරයෙක් කැමති නැහැ ඉස්කෝල වහන්න. ඔබතුමාගේ අමාත්‍යංශයත් ඉතාමත් හොඳ ප්‍රතිපත්තියක ඉන්නවා ඉස්කෝල වහන්න නැහැ කියලා තීන්දුවේ. නමුත් මේ අර්බුදය තුළ පාසල් පැවැත්වීමෙන් ළමයි සම්බන්ධ වෙන ප්‍රමාණය ඇත්ත කරු හැමතෙමනේ ළමයි එන බව ඇත්ත. නමුත් ගම්බද පාසල් වල අපේ පැතිවල ළමයි
ආවට
ගුරුවරුන් දෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා නිශ්චිත දවසක් පාසල් වහලා අනිත් දවස්වල පැය ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම් මේ අර්බුදයට උත්තර හොයන්න පුළුවන් කියන කාරණාව යෝජනාවක් අදාහතක් විදිහට ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ අහිමිවෙච්ච අධ්‍යාපන කාලය වැඩි කර ගැනීම සඳහා විශේෂ බැඳියක් වීමක් වෙන්න කියන කාරණාවත් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
දැන් මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමා මම මුලින් කරපු ප්‍රකාශයට සවන් දුන්නා නම් සමස්තයක් හෙට රටේ පැමිණි සංඛ්‍යාව ගුරුවරු 67ක් මේ සියලුම දුෂ්කරතා මැද්දේ මොකද මෝටර් රථයකින් මෝටර් සයිකලකින් එන්නේ එන අය තමයි පෙට්‍රල් ගහන අය. එතකොට පොදු ප්‍රවාහනය සඳහා පාසල් වෑන් පාසල් බස් රථ ලියාපදිංචි කළා. ඒ සංගමයත් එක්ක අපි සාකච්ඡා කළා. ප්‍රවාහන ඇමතුමා බලශක්ති ඇමතුමත් එක්ක ඩිපෝ වලින් ඉන්ධන දීමේ වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක වෙනවා. දැන් මට ඊයේ බස් සංගමයක සභාපතිවරයෙක් කියනවා හරි වැඩේ අපි බස් පාරට දැම්ම යන්න සෙනග නැහැ කියලා. එහෙම කිව්වා. ඉතින් ඒක නිසා අපි මේක අපි ඒක සිකුරාදා වෙනකොට මේකටත් වඩා තීන්දුව ගන්න බලාපොරොත්තු වෙනවා. මේ සංඛ්‍යාලේඛන අනුව ඒ ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ දුරට මේ ප්‍රශ්නය කළමනාකරණය කරගෙන තිනවා. මම හිතනවා බලශක්ති ඇමතුමා දුන්න පොරොන්දු එතුමා කරපු ප්‍රකාශත් එක්ක මේ සතියන්තය වෙනකොට මම හිතන්නේ මේකේ යම් ප්‍රමාණයක සමනය වෙන නිසා අපිට සුපුරුදු පරිදි පාසල් එක තියන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ප්‍රාථමික උසස් පෙළ මැද ඒකට වෙනම ව්‍යාපෘති තුනක් සකස් කළා. අහිමි වෙච්ච කාලේ නැවත ලබාගෙන කටයුතු කරනව විතරක් නෙවෙයි අගෝස්තු නිවාඩුව කෙටි කරනවා, දෙසැම්බර් නිවාඩුව කෙටි කරනවා. මේ අහිමි වෙච්ච කාලේ එතනින් අපි ආවරණය කරගන්නවා.
බොහොම ස්තුතියි. WHM ධර්මසේන මහතා ඇබ්සන්ට්. දෙවෙනි වටේ රෝහණ බණ්ඩාර මහත්මයා දෙවෙනි ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ කිංස් නෙල්සන් මහත්මයා. උත්තරේ සභාගත කරනවාද?
සභාගත කරනවා.
අහන්නේ. ධර්මසේන 8 ප්‍රශ්න අංකයට ධර්මසේන මැතිතුමා. හිමලේ රෝහස මැතිතුමාගේ ප්‍රකාශයක්.
ගරු කථානායකතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම ඇතුළු අපේ පක්ෂිකමුතුවේ නායකයින් ඊයේ ගරු කථානායකතුමනි රුසියානු සමුහාණ්ඩු සංගමේ ශ්‍රී ලංකාවේ සිටින තානාපතිතුමා මුණ ගැහුණා. ඒ මුණ ගැහුණේ 35%ක පමණ වාසිදායක තත්වයක් යටතේ දැනටමත් ඉන්දියාව රුසියාවෙන් ඍජුව තෙල් අරගෙන සමහර විට අපට ලබා දුන්නු ක්‍රෙඩිට් ලයින් එකනුත් ඒ තෙල් අපට ලැබෙන්නට ඇති. ඒ නිසා මේ තත්ත්වය විශේෂයෙන්ම අපි විශාල ඉන්ධන අර්බුදයකට, පොහොර අර්බුදයකට, ගෑස් අර්බුදයකට මුහුණ දීලා ඉන්න තත්ත්වයක් යටතේ අපේ රටේ මහජනතාව, ගොවි ජනතාව ඒ පිළිබඳ මහා දැවැන්ත පීඩනයක ඉන්න තත්ත්වයක් යටතේ රුසියාව කලින් හිටපු සෝවියට් සංගමය අපිට හැමදාම දුෂ්කර අභියෝග අවස්ථාවලදී උදව් වෙච්ච ඉතිහාසගත රාජ්‍යයක් හැටියට අපි ගෞරවයෙන් සලකන නිසා අපේ පක්ෂ එකමුතුවේ නායකින් අපි ඒ තානාපතිතුමා මුණ ගැහුණා. මොකද අපට වගකීමක් තියෙනවා. අපි විරුද්ධ පක්ෂයේ හිටියත් මේ රටේ පොදු ජනතාවගේ දැවෙන අර්බුදයට උත්තර හොයන්. එතෙන්දී ඒ තානාපතිතුමා මුණ ගැහුණම එතුමා අපිට කිව්වා රුසියානු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා කොමිසමක් කියලා එකක් දීර්ඝ කාලයක් තිස්සේ තියෙනවා. ඒ කොමිසම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මුණ ගැහෙන නියමිතව තිබුණා ලංකාවේදී. ඒකට අදාළ කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව. නමුත් ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරා ඒ කොමිසම අප්‍රේල් මාසේදී රැස් වෙන්නේ නැතුව වෙනත් දිනයක රැස් වෙමු, අපේ දිනය දන්වන්නම් කියලා. ඒතොර අපේ පැත්තෙන් තමයි ඒ රුසියානු පාර්ශ්වයේ සම්ප්‍රදායිකව හැම අවුරුද්දකම මේ අවුරුද්දේ ලංකාවේදී මුණ ගැහෙනවා, එන අවුරුද්දේ රුසියාවේදී මුණ ගැහෙනවා. මාරුවෙන් මාරුවට ඒගොල්ලෝ හම්බෙනවා. හම්බෙලා මේ විදිහේ දේවල් සාකච්ඡා කරලා තීන්දුව තීරණ වලට එළබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සම්ප්‍රදායිකව වාර්ෂිකව මුණ ගැහිච්ච රුසියානු ශ්‍රී ලංකා ආර්ථික කොමිසමේ, වාණිජ කොමිසමේ ඒ මුණ ගැහිම අවලංගු කරලා තියෙන්නේ වාණිජ දෙපාර්තමේන්තුව පැත්තෙන් අපේ පැත්තෙන්. ඒ අවලංගු කරාට පස්සේ නැවත දිනයක් මේ වනතුරු යොදාගෙන නැති බව තමයි එතුමා අපිට අවධාරණය කළේ. දිනේ යෝජනා කරන්න ඕනේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන්. පළමුවෙන්ම ඒ වගකීම් විරහිත හැසිරීම එක පැත්තකින් බලපාලා තියෙනවා. ඒ රුසියානු ජනතාවගේ රජයේ සහයෝගය ලබා ගන්න තිබිච්ච අවස්ථාවක් අහිමි කළා. දෙවනුව ගරු කථානායකතුමනි, අර ඔවුන්ගේ ගුවන් සේවය ලංකාවට ලංකාවෙන් දීපු ලිඛිත සහතිකය පිළිඅරගෙන ඒරෝෆ්ලයිට් ගුවන් සේවය ඒ ලිඛිත සහතිකය පිළිඅරගෙන ලංකාවට ආවා. ඇවිල්ලා නමුත් ප්‍රස්තේ අධිකරණයේ දීපු මම ඒක ප්‍රසිද්ධියක් කිව්වා මාධ්‍ය සාකච්ඡාවේදී මොනරකොළ වලින් ලැබිච්ච තීන්දුවක් කියලා. අයර්ලන්ත රක්ෂණ සමාගමක ඉඩන් නඩුවක් අපි මොකටද මෙහෙ විසඳන්න යන්නේ? අපේ අධිකරණ බල ප්‍රදේශයට අයර්ලන්තය අයිති නෑනේ. කොමුණත් එක පසුව නිවැරදි වුණා. ඒ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි කම්පනයක් තියෙනවා. ඔවුන් ඒ තානාපතිතුමා කව දැනටමත් රුසියානු සංචාරකයන් 50%ක් පමණ වෙනත් ගුවන් සේවා මගින් ලංකාවට එනවා යනවා. නමුත් ඒ ගුවන් සේවයේ ක්‍රියාත්මක වෙන්න සූදානම්. හැබැයි ශ්‍රී ලංකා රජයෙන් අපිට බරපතල සහතිකයක් ඕන. අධිකරණයෙන් හෝ වෙන කොහෙන්වත් නැවත ඒ විදිය තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඔවුන් අවධාරණය කළා ඒ විදිය සිද්ධියක් වුණාම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් හෝ සාකච්ඡා කරලා ඒ පිළිබඳ තමන්ගේ අදහස ඉදිරිපත් කරලා ඒ වගේම තමන්ට මේ අවස්ථාවේදී අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කළ යුතුයි. ඒ ඉල්ලීමට අනුව ඉතාම ශක්තිමත් දූත කණ්ඩායමක් මොස්කව් බලාපිටත් කළ යැවිය යුතුයි. එසේ කිරීමෙන් තමයි මේ අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එකත් ඒ රුසියානු තානාපතිතුමා අවධාරණය කළා. ඒ වගේම එතුමා කිව්වා ගරු කථානායකතුමනි, ඒ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුමෙන් අනතුරුව ප්‍රබල දූත කණ්ඩායමක් මොස්කව් බලා පිටත් කිරීම වගේම අපේ යෝජනාව මොකද්ද, අපේ ඉල්ලීම මොකද්ද? මේ වනතුරු ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් එහෙම ලිඛිත බරපතල ඉල්ලීමක් තමන්ට ලැබිලා නැති බව තමයි එතුමා දැන්නේ. ඒ වගේම එතුමා කිව්වා සාමාන්‍යයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙච්ච රටකට ණය ආධාර දීමට ඒ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු අනපනත් අනුව පුළුවන්කමක් නැති වුණත් මේක මානුෂවාදී අර්බුදයක් හැටියට සලකලා ඒ තත්ත්වයට සාපේක්ෂව ඒ කියන්නේ මානුෂවාදී අර්බුදයකදී උදව් වෙන ආකාරයට උදව් වෙන්න රුසියාවට පුළුවන් කියන එකත් එතුමා අවධාරණය කළා. ඒ වගේම එතුමා ඉතා වැදගත් කතාවක් කිව්වා මිත්‍රයෝ තීරණය කරන්න ඕනේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් කියලා. ගරු කතානායකතුමනි
තබුණද අසොතර
ඒ ඒ ඒ ඔක්කොම ඉදිරිපත් කරා. එතුමා අවංකවම කිව්වේ ධනාත්මකව කිව්වේ අපේ පාර්ශ්වයෙන් බරපතල මැදිහත් වීමක් වෙනවා නම් ඒ වගේම කිව්වා ඉන්දියාව දැන් ඔය තෙල් ලබා ගන්නේ මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කරලා ආපු ගිවිසුමකට අනුව. ඒ ගිවිසුම අස්සන් කිරීමට යම්කිසි කාලයක් ගත වෙනවා දෙපැත්තේ අදහස් උදහස් හුමාරු කරගෙන. ඉන්දියාව එහෙම ලොකු අභ්‍යාසයක් කරලා ඒ ගිවිසුම අස්සන් කරේ. ඒ ගිවිසුමට අනුව තමයි ඉන්දියාවත් එක්ක මේ ගනුදෙනුව මේ විදිහට වෙන්නේ. ශ්‍රී ලංකාවටත් අවශ්‍ය නම් ඒ විදිහේ ගිවිසුමකට එන්න වෙනවා. ඒකට යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි අපි කාර්යක්ෂමව කටයුතු කළොත් ඒක බැරි වෙන්නේ නැහැ කඩිනමින් කරගන්න කියන එක. ඒ වගේම මම එතුමාගෙන් අසා සිටියා මීට කලින් ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 ආණ්ඩුවට කලින් තිබිච්ච ආණ්ඩුවේ ඉඳදී මමත් ඒ කණ්ඩායමට හිටියා රුසියා බලා පිටත් වෙච්ච කණ්ඩායමේ. එදා අස්සන් කළා ගිවිසුම් දෙකක්. ඒ ගිවිසුම් දෙකෙන් එකක් ආරක්ෂක ගිවිසුමක් ක්‍රෙඩිට් ලයින් එකකුත් එක්ක. පසුව මම හොයා බැලුවා ඒ ක්‍රෙඩිට් ලයින් එකේ තිබිච්ච මුළු ගානම අපි ආරක්ෂක උපකරණ මිලදී ගන්න පාවිච්චි කළා
නැහැ.
මිලියන 500. ඒ නිසා මම එතුමගෙන් ඇහුවා දැන් හදිසියේ ක්‍රෙඩිට් ලයින් හදන්න බැරි නම් අර එදා අස්සම් කරපු ගිවිසුමට අනුව අනුමත වෙච්ච ඩොලර් මිලියන් 500න් ඉතුරු මුදල තව 200කට වැඩි ගාණක් තියෙනවා. ඒ ඉතුරු මුදල බැරිද මේ අවශ්‍යතාව වෙනුවෙන් යොදවන්න. එතින්දි එතුමා කිව්වේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් එහෙම ඉල්ලීමක් ලැබිලා නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය ඒ ඉල්ලීම කරන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යාංශය ඒ ඉල්ලීම කරොත් අපිට ඒක අපේ පැත්තෙන් සලකා බලන්න පුළුවන් කියලා. ඉතින් ගරු කතානායකතුමනි
ජනාධිපති මට්ටමින් මේක සාකච්ඡා
කළා. ඉතින් ගරු කතානායකතුමනි පළමුව වැදගත් දේ තමයි මම දන්නේ සාමාන්‍යයෙන් අර ගුවන් සේවයට සිද්ධ වෙච්ච අගතිය වගේ දෙයකදී අපේ රටේ රාජ්‍ය නායකයාගේ අවම ශීලාචාර යුතුකම තමයි ඒ රාජ්‍ය නායකට කතා කරලා කනගාටුව පළ කරලා එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මේ සම්ප්‍රදායික ඓතිහාසික මිත්‍රත්වයේ බලගන්න ඕන එක. මම මේ ගැන එක වෙලාවක GLPRIS විදේශ ඇමතුමා එතුමා මෙතන නැහැ. එතුමාට කතා කරලා කිව්වම මෙහෙම තායිලන්තයේ මේ ගිවිසුම් ගහලා තියෙනවා, ඉන්දියාව ගහලා තියෙනවා, වියට්නාමයේ ගහලා තියෙනවා, සිංගප්පූරුව ගහලා තියෙනවා. ඇයි අපි මේක කරන්නේ නැත්තේ කියලා ඇහුවම GLPRIS විදේශ ඇමතුමා මට දීපු උත්තරේ තමයි විමල් IMF ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට නැති වෙන්න පුළුවන් ඒ අවදානම තියනවා කියලා. දැන් IMF එකේ මොකක්ද එක වැටෙනකන් අපි කටබලියගෙන බලාගෙන ඉන්නවා. අද වැටේ, හෙට වැටේ, අනිද්දා වැටේ කියලා. ගරු අග්‍රාමාත්‍යතුමත් IMF දූත පිරිස හම්බුණා කියලා බොහොම ලස්සන ප්‍රවෘත්ති පළ වෙනවා. ප්‍රවෘත්ති වලින් පොලිම නතර වෙන්නේ නැහැ. ප්‍රවෘත්ති වලින් IMF මොකක්ද එක වැටෙනකන් කට අරගෙන බලන් හිටියයි කියලා මේ පොළවේ තියෙන මහ පොළවේ තියෙන දුක් වේදනාව තුනී වෙන්නේ නැහැ. IMF කීයක් හරි දුන්නත් දෙන්නේ වාරික ක්‍රමයට මිසක් එකපාර ලැබෙන්නේ නැහැ. දැන් IMF එකේ එකට විතරක් අපේ ඇඟකට ගැට ගහලා අතපය ඔක්කොම ටික ඒකට තියලා ගැට ගහලා අපිට කියනවා පීනන්න කියලා. IMF කියනවා බල ගැට ගහගෙන හිටපන් අපි දෙනකන් කියලා. ඒ නිසා දැන් මේක තමයි මට GLPRIS එමුතුමා දීපු උත්තරේ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි මේ IMF කතාවෙන් අපේ රට අද කොච්චර පාලනය කරනවද කියනවනම් මම මෙතන දැන් එතුමා එමුතුමෙක් නෙවෙයි. අද එතුමා ඇවිල්ලත් නැහැ. ඒ නිසා මම එතුමගේ නම කියන්නේ නැහැ. එතුමා මීට කලින් බොහොම ප්‍රබල ඇමති කෙනෙක්. ඒ ඇමතිතුමාට ඔබතුමාලා දන්නවා ඔය ගෝල්ෆේස් සටනේ මුල් කාලයක හරි සුන්දර සටනක්, ඕගනික් සටනක්, ඒක බොහොම කාබනික ගොවිතැන වගේ දෙයක් එතන තිබ්බේ. දැන් ඒක නිකන් රසායනික ගොවිතැනක් නෙවෙයි, නිකන් මොකද්ද අමුතු එකක් වෙලා කුඩුකාරයෝගේ තෝතැන්නක් වෙලා. ඒක මහා පුදුම කතාවක්. නැත්තම් IMF එකෙදි ගිහිල්ලා අර මුදල් අමාත්‍යාංශයේ දොරවහන්න යන්නේ නැහැ නේ ගේට්ටුව. IMF දූත කණ්ඩායම එනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතුරු දොරත් වහන්න යන්නේ නැන්නේ. ඒ කියන්නේ IMF එක එනකොට පෙන්වන්න ඕන ගැටුම් බහුලයි, රට අස්ථාවරයි. ඒ නිසා බල දෙන එකක් දෙන්න නැතුව ඵලයල්ලා ඒ පණිවිඩය දෙන්නේ. ඒ නිසා දැන් මේ අර ගෝල්ෆේස් අරගලය කියන එකේ මුල් තිබිච්ච සුජාත භාවය දැන් තියෙනවා කියලා කවුරුවත් හිතා ගන්න ඕනේ නැහැ. එතන දැන් පට්ට තක්කඩි ටිකක් මේ රට අරාජික කරන්න පිස්සු රටනවා. මන් දන්නේ නැහැ මේ මොකද බලන් ඉන්නවද කියලා. ඒක වෙන කතාවක්. හැබැයි එක වෙලාවක ඔය මේ තත්ත්වයට පත් වෙන්න කලින් ඔය කියන ගෝල්ෆේස් අරගලයේ තියෙන වෙලාවේ මම මේ ගෝල්ෆේස් අරගලයේ ඉන්න ඉතාලම සත්භාවයෙන් ඉන්න මිනිස්සුන්ව මම කිසිසේත් බැහැර කරන්නේ නැහැ. අවංක. හැබැයි දැන් එහෙමයි මට නම් පේන්නේ. අනාගතේ ඡන්ද ඉල්ලන්න බලන් ඉන්න දෙතුන් දෙනෙක් ඔය පොඩ්ඩක් රඟපානවා ඉඳලා හිටලා හැන්දෑවට ඇවිල්ලා. ගරු කතානායකතුමනි අපි එක වෙලාවක මම දැක්කා මොනවාද පොලිස් ට්‍රක් රථ ප්‍රමාණයක් ওই ගෝල් ෆේස් කිට්ටුවට ගෙනල්ලා තිබ්බා. පස්සේ හොයලා බැලුවම දැනගත්තා ඒ පොලිස් ට්‍රක් රථ ටික ගෙනාවේ ඉන්න 200 හරි 500 හරි දාගෙන ට්‍රක් රථ වල දාගෙන අරගෙන යන්නේ කියලා. හැබැයි ඒක එකපාරට නැවතුණා. මම කියන්නේ අරගෙන ගියා නම් හොඳයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඒක ඒ ට්‍රක් රථ ටික එකපාරට ගියා. පස්සේ මම හොයලා බැලුවා මොකද වුනේ කියලා. අර මම කියපු ඇමතිතුමාට කතා කරලා ඇමරිකානු තානාපතිතුමිය කතා කරලා කියලා තියෙනවා ඕගොල්ලෝ හදන්නේ ගෝල් ෆේස් එකේ සටනේ ඉන්න අයව කුදලගෙන යන්නද. එතකොට ඒ ඇමතිතුමා ඒ ගැන අවබෝධයක් ඉඳලා නැහැ. එහෙම ප්ලෑන් එකක් තියෙනවා කියලා දැනන් ඉඳලා නැහැ. ඒ ඇමතිතුමා කියලා තියෙනවා නෑ මම එහෙම දන්නේ නැහැ කියලා. හැබැයි ඊට පස්සේ තානාපතිතුමිය කවලු ඒක කළොත් IMF ප්‍රෝග්‍රෑම් එකකින් ඕගොල්ලොන්ට එළියට යන්න වෙයි. ඒක කඩාපප්පල් වෙයි. දැන් IMF ප්‍රෝග්‍රෑම් එකකින් ද අපි රුසියාවෙන් තෙල් ගන්නෙත් නෑ. ගන්න වෙන මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලන්නෙත් නෑ. 135ක අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා ඒ යන්නෙත් නෑ. දැන් අපිව IMF එකට විතරක් ගැට ගහලා හිර කරලා කාපල්ලා බීපල්ලා හොයාගනින්න කියලා කියනවා.
ශක්තිය ඇමතිවරු දෙන්න සම්බන්ධ වෙන්නේ.
ඒ නිසා ගරු කතානායකතුමනි බලශක්තිය ඇමතිතුමාට විතරක් මේක බාරදිය යුතු කාර්යයක් නෙමෙයි. මේක රාජ්‍ය නායකයාගේ මට්ටමේ මැදිහත් විය යුතු ප්‍රශ්නයක්. මේ විදිහට මැදිහත් වුණොත් විතරයි ඒ සහයෝගය ලබා ගන්න වෙන්නේ. සෝවියට් සංගමයේ තීදී අපිට කවදාකවත් අරග කරන්න මේක කරන්න කියලා කරදර කරලා නැහැ. මැතිනිගේ කාලේ අර ඔයිල් සමාගම කැල්ටෙක්ස් යවපු වෙලාවේ මැතිනි ඒ තීරණය ගත්ත වෙලාවේ සිරිමාව මැතිනිය ඇමරිකාව කිව්වා ඒගොල්ලෝගේ වෙළඳපොළට එන තේ කෝට් එක අපි ගන්නෙ නැහැ කියලා. එතකොට සෝවියට් සංගමයේ තානාපතිතුමා එවිලා කිව්වේ ඒ ප්‍රමාණය අපි ගන්නම් බය වෙන්නපා තීරණය ගන්න කියලා. හැම වෙලේම හොඳ තීරණ වලට අපිට උදව් වෙච්ච රටක් ඓතිහාසික මිතුරෙක් ඒ මිතුරව පැත්තකින් තියලා නොසලකා හැරලා මේ අර්බුදයට උත්තර හොයනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම කියන්නේ මේ වෙලාවේ ගත යුතු පියවර නොගෙන IMF එකේ මොකද්ද එක වැටෙනකම් බලන් ඉන්න මේ හැමෝම අර පාරේ දුක් විඳින පෝලිම් වල ලත වෙන ස්පිරිතාලේ බෙහෙත් ටික නැතුව දුක් විඳින හැම මිනිහගේම වේදනාවට වග කියන්න ඕනේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි බලශක්තිය ඇමතිතුමා අපිට එදා පාර්ලිමේන්තුවේ කියපු දේ ගැනත් අපි ඇහුවා. ඔබතුමා කිව්වනේ සමාගම්ලා ඉස්තුවක් දුන්නා ඒ සමාගම් වලින් දෙකක් ඉදිරිපත් වුණා මේ තියෙන ක්‍රමයට එන්නේ නැහැ කියලා කිව්වා. එතුමා කිව්වා ඒක තමයි ඒ මට්ටමින් එතුමට දෙන්න පුළුවන් උත්තරය. හැබැයි ඇත්ත උත්තරේ ගන්න නම් රාජ්‍ය නායක මට්ටමින් සාකච්ඡා ආරම්භ වෙන්න ඕන. රාජ්‍ය නායක මට්ටමින් ප්‍රවේශය ගන්න ඕන. ඊළඟට ප්‍රබල දූත කණ්ඩායමක් යන්න ඕන ඉන්දියාවේ අත්සන් කරපු ගිවිසුම හා සමාන රටට ගැලපෙන ගිවිසුමකට එළඹෙන්න ඕන. ඇයි මේක නොකරන්නේ? ඇයි මේකට උනන්දුව නැත්තේ? ඇයි වාණිජ දෙපාර්තමේන්තුව අප්‍රේල් මාසයේ රැස් වෙන නියමිතව තිබිච්ච ඒ රුසියානු ශ්‍රී ලංකා ආර්ථික කොමිසමේ සාකච්ඡාව කල් දැම්මේ? අපි මේ අර්බුදයෙන් ගැලවෙන්න බලන්නේ බටහිර න්‍යාය පත්‍රයේ ගොදුරක් වෙමින්ද? ඇයි අපිට ඒකෙන් එළියට එවිලා හිතන්න බැරි? ඒ නිසා ගරු කතානායකතුමනි මම ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේ සභාවේ ඉන්නවා. මම ඉතා වගකීමෙන් තමුන්නාන්සලාගෙන් ඉල්ලන කරුණාකරලා මේ සම්බන්ධ අපට පැහැදිලි පිළිතුරක් දෙන්න රාජ්‍ය නායකයාගේ මට්ටමින් මේකට අවතීර්ණ වෙන්න ප්‍රබල දූත කණ්ඩායමක් මොස්කව් බලා පිටත් කරන්න ඒ වගේම ඉන්දියාව අත්සන් කර තිබෙන වාණිජ ගිවිසුම ආර්ථික ගිවිසුම මොකක්ද කියලා අධ්‍යයනය කරලා ඒ හා සමාන ගිවිසුමකට එළඹෙන්න අපට පුළුවන්කම තියෙයි. ඒ පිළිබඳව වහාම කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා
කතානායකතුමා.
කතානායකතුමනි විමල් වීරවංශ මන්ත්‍රීතුමා සඳහන් කරා වාණිජ මණ්ඩලය සම්බන්ධ ප්‍රශ්නයක් වාණිජ දෙපාර්තමේන්තුව සම්බන්ධ ප්‍රශ්නයක්. මම රුසියානු තානාපතිතුමත් මාත් සමග සම්බන්ධ වුණා. අප්‍රේල් මාසයේ ඒ සම්බන්ධව දීපාර්ශ්වික ආර්ථික කොමිසමක් ගැන සාකච්ඡාවක් ලෑස්ති කළ තිබ්බා. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ තමුන්නාසිර කවුරුත් දන්නවා තිබ්බ දේශපාලන තත්ත්වයක් රටේ තිබ්බ තත්ත්වයන් නිසා ඒක පවත්ව ගන්න බැරුව ගියා. නමුත් අපි අගෝස්තු මාසයේ ඒක නැවත ඒ දීපාර්ශ්වික වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න දාගත්තා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් නැහැ. ඒක තවත් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මේක අවුරුද්දක් පාසා තියෙන එකක් නෙමෙයි. අවුරුදු 3-4කට සැරයක් තමයි තියන්නේ. ඒ අනුව තමයි මේ අවුරුද්ද වැටලා තිබ්බේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අගෝස්තු මාසයේ ඒ සඳහා අපි දින ලබාගෙන කටයුතු කරන්න යනවා.
27/2 ඇත්තේ ප්‍රශ්නේ අතුරේ රතන මෙතන.
ගරු කතානායකතුමනි මම හිතන්නේ විමල් වීරවංශ මහත්මයා මතු කරපු ප්‍රශ්නෙට වැරදි මතයක් යන්න පුළුවන්. අපි මේ මිලදී ගන්නේ මේ ඉතාමත්ම අඩු මුදලට අපිට ලබා ගන්න හැකියාව තිබියදී අපි වැඩි මුදලට ඉන්ධන මිලදී ගන්නවා කියන මතයක් සමාජගත වෙන්න පුළුවන්. මම ගරු කතානායකතුමනි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ කාර්යභාරයට අපි නායකත්වය දෙන්නෙත් පහුගිය සති 6ක පමණ කාලේ. මීට පෙර අවුරුදු 1.5ක් මේ කටයුත්තේ 35%කට අඩුවෙන් දැන් තියෙන මිලට වැඩි අඩුවෙන් 35%කට අඩුව මිලදී ගැනීමේ හැකියාව තිබුණා නම් එතුමාගේම සන්ධානයේ නියෝජනය කරන හිටපු අමාත්‍යවරයා තමයි මේ බලශක්තිය අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් තිබුණේ. ඒ නිසා අපි හොයලා බලන්න ඕන ඒ කාලය තුලදී හැකියාව තිබියදී අවුරුදු 1.5ක් පමණ මේ 35%කට අඩුවෙන් මුදල් වලට ගන්න තිබිච්ච ක්‍රියාකලාපයක් අට්ටපය අඩු වෙලා තියෙනවද කියන එක. නමුත් ඒ වගේම ගරු කතානායකතුමනි මම කතා කළේ මම ගරු කතානායකතුමනි
ඇමතුමනි ඒ අය ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අය ඒ දැන් ඉන්දියාවේ වාසිය ගන්න ටෙන්ඩර් මගින් රුසියාවෙන් මිලදීගෙන නෙවෙයි. ගිවිසුම් ගත වෙනවා ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුමට අනුකූලව ගනුදෙනු වෙනවා. මම කියන්නේ ඒ පියවරට අපි ගිහිල්ලා නැහැ. ඒක මේ ඔබතුමා ඉලක්ක කරගෙන කරන චෝදනාවක් නෙවෙයි. ඒක නූනේයි කියන ප්‍රශ්නෙට අපි කවුරුත් වග කියන්න ඕනේ. හැබැයි රාජ්‍ය නායක මට්ටමින් මේක ආරම්භ වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ.
අර කතානායකතුමනි මේක මම පැහැදිලිව කිව්වා රුසියානු තානාපතිතුමා හමු වෙච්ච වෙලාවේ ඔවුන් කරපු ප්‍රකාශය විශේෂම ටෙන්ඩර් ක්‍රියාවලියට එන්නේ නැහැ කියන එක ඔවුන් දන්නවා. ඉන්පසු අපි කණිත සංස්ථාව හැටියට විශේෂම ඉල්ලීමක් කරා පමණක් නෙවෙයි ඒ වෙලාවේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වුණා කරු කතානායකතුමනි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඒ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට රුසියාවේ අග්‍රාමාත්‍යවරයාට සහ රාජ්‍යතාන්ත්‍රිකව ඒ කටයුතු වලට අවශ්‍ය ලිපිගුණ පවා හුවමාරු කරගත්තා. ඒ අනුව තමයි ඒ සාකච්ඡා ආරම්භ කරේ. ඒ වගේම ඔබ කියපු මීට පෙර ලබා දීලා තිබුණු ණය ක්‍රමේ ඩොලර් මිලියන 300ක පමණ ණය මුදලක් ලබා දී තුන ආරක්ෂක අංශයේ කටයුතු වලට ඒ කටයුතු වලටත් ගරු කතානායකතුමනේ ඉල්ලීමක් කරා ඩොලර් මිලියන 130ක් ඉතුරු වෙලා තිබුණා. ජනාධිපතිතුමාම ඒ සඳහා මැදිහත් වෙලා දුරකතරින් පවා ඉල්ලීමක් කරා. ඒ පිළිබඳව තානාපතිතුමිය මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය තවමත් කටයුතු කරන රුසියාවේ ඒ වෙනුවෙන් ඒ අදාළ ලිපිගොනු ඉදිරිපත් කළ තිබෙනවා. නමුත් ඔවුන්ගේ මතය වුණේ විශේෂයෙන්ම මේක මේ යුද හමුදාවේ කටයුතු වලට එහෙම නැත්නම් හමුදාවන් වල කටයුතු වලට වෙන් කරපු එකක් වෙන එකකට වෙන් කරන්න බෑ කියලා. නමුත් ඊට පස්සේ ඉල්ලීමක් කර අඩුමතරමේ හමුදා වලට ලබා ගන්න ඉන්ධන හැටියට හමුදා වල වාහන වලට ලබා ගන්න ඉන්ධන හැටියට 130 දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ඒ පැත්තෙන් ලැබුණේ නැහැ. ඒ නිසා කොයි වෙලාවකවත් රාජතාන්ත්‍රික මට්ටමින් ජනාධිපතිතුමා හෝ වර්තමාන අගමැතිතුමා හෝ හිටපු අගමැතිතුමා මේ පිළිබඳව කටයුතු අඩාල කරලා තිබුණේ නැහැ. ඒ පිළිබඳ දිගින් දිගටම කටයුතු කරා. නමුත් ඔවුන් දිගින් දිගටම ඔබතුමා කියප එක නිවැරදි. ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන නීති ක්‍රම අනුව ඔවුන් කිව්වේ සාමාන්‍යයෙන් ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් වෙලා තියෙන රටක් සමග ක්‍රෙඩිට් ලයින් එකක් පිළිබඳව සාකච්ඡා කරද්දී වෙන අනපනක් තියෙන ඔවුන්ට සාකච්ඡා කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය කරගෙන අද උදෙත් මට තානාපතිතුමිය කතා කරා මොස්කව නගරේ ඉන්න තානාපතිතුමිය ඒ වගේම ගිය සතියේ මෙහේ ඉන්න තානාපතිතුමා කතා කරලා අපෙන් ඉල්ලගත්ත අපිට හුවමාරු කරලා තියෙන ලිපිගොනු පිළිබඳව ඔහු විශේෂ මැදිහත් වීමක් කරන්නම් කියලා මම කැමති. විශේෂයෙන්ම ඔබතුමන්ලා කිව්ව ආකාරයට ඔබතුමන්ලා නායකත්වය දෙන්න පුළුවන් නම් 35%කට අඩුවෙන් අඩුමතරමේ 15%කට අඩුවෙන් හරි කමක් නැහැ ඉන්ධන ටික ගන්න පුළුවන් නම් ඒ කමිටුවේ ප්‍රධානියෙක් හැටියට වාසුදේවතුමා කටයුතු කරන්න කැමති නම් අපේ නිලධාරි මණ්ඩලය සම්පූර්ණ මේ සඳහා සහයෝගය දෙන්නම්. ඔබතුමාට ඒ වගකීම සම්පූර්ණ අපි දෙන්නම්. එතකට අපි රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමත් ඔබතුමාලට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්න.
ගරු කතානායකතුමනි කාන්චන විජේසේකර අපේ තරුණ ආධුනික ඇමතිතුමා මේ ප්‍රශ්නේ අල්ලගත්තේ හරිතැනින් නෙවෙයි. හොඳට ගන්න මම ඒක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් මම කියන්නේ ආධුනිකයන් තාම දැන් එතුමන් කිව්ව සති කීපය කියලා. දැන් මගේ ප්‍රශ්නේ මම ඔබතුමාට පැහැදිලිව කිව්වා මේක මේ අපිද කවුද කියන එක නෙවෙයි රාජ්‍ය නායක මට්ටමින් මුලින්ම අත්තිවාරම දාන්න ඕන. ඒ අත්තිවාරම දැම්මට පස්සේ තමයි ওই සම්ප්‍රදායික උත්තරේ වෙනස් වෙනව නම් වෙනස් වෙන්නේ. දැන් අපිට ওই ලැබෙන්නේ සම්ප්‍රදායික උත්තර. ඒ සම්ප්‍රදායික උත්තරෙන් එලියට ගිහිල්ලා උත්තර දෙන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ අපිට දැනුම් දුන්නා. හැබැයි ඒ ඒක වෙන්නේ අපි මේ අපි කවුරු හරි ගිහිල්ලා කරන සාකච්ඡාවකට අනුව නෙවෙයි. ඒ නිසා වාසුදේව ඇමතිතුමා මන්ත්‍රීතුමා හරි මාව හරි ඕකේ දාලා ඕගොල්ලෝ ටෙන්ඩර් කැඳෙව්වයි කියලා ඒගොල්ලෝ එන්නේ නැහැ. මිලදී ගැනීම කමිටු කියන්නේ ටෙන්ඩර්නේ. අපි කියන්නේ මුලින් අර ගිවිසුමට යන්න. ඒ ආර්ථික ගිවිසුමට යන්න ඉන්දියාවත් අස්සම් කරලා තියෙන රුසියාවයි ඉන්දියාවත් අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න තායිලන්තයේ රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න සිංගප්පූරුවයි රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න වියට්නාමයේ රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න ඒ ගිවිසුම අධ්‍යයනය කරලා අපිට සුදුසු පරිදි ඒ ගිවිසුමට එළඹෙන්න අන්න එළඹුණාට පස්සේ තමයි ඩිෆෝල්ට් වෙච්ච රටක් වුණත් මානුෂවාදී පැත්තෙන් බලලා ඒ සහයෝගය ගන්න පුළුවන් වෙන්නේ මොකද අපි හොඳටම දන්නවා රුසියාව යුක්‍රේනියත් එක්ක යුද්ධයක පැටලිලා හිටපු මේ කාලෙත් ඩොලර් බිලියන් 100කට වඩා ඒගොල්ලෝ ඒ ව්‍යාපාරවලින් හොයවෙව්වා ඒගොල්ලෝගේ ආර්ථික තත්ත්වය ඉතා බලවත් ඔය අපිට ගොඩක් මේ 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 සුහද පණිවිඩය වෙන කිසිම කෙනෙක් තාම අපිට එහෙම උදව් මැදිහත් වීමක් වෙලා නැහැ ඉතින් ඒ නිසා කරුණා කරලා මෙතන මට පේන්නේ ආණ්ඩුවේ උපාය මාර්ගයේ තියෙන්නේ IMF තරහ නොකර ගන්න සීමාවට යනවා ඒකයි ප්‍රශ්නේ IMF තරහ කරගන්න කියලා මං කියන්නේ
නෑ. කරු මන්තිම කාලේ.
ඒකට යටත්ව මේ වදිහා බැලීම විසින් සහයෝගය ගන්න පුළුවන් අනිත් පාර්ශ්ව අපිට ගිලිහිලා තියෙනවා ඒක තමයි මෙතන වෙන්නේ වැරද්ද.
ඔව් අසුස් දේනා නැක් කර මෙතන
ඉක්මනින් කියන්න අවශ්‍යයි. ගරු අපේ කංචන විජේසේකර මැතිතුමා එක්ක අපි සහයෝගයෙන් වැඩ කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක එතුමා අපේ පැත්තට බෝලේ දමලා ගහපන් කියලා කියන්න හදන එක ඔබතුමාගේ අවංක රාජ්‍ය තාන්ත්‍රිකත්වයට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම ඔබතුමාට අපි කියන්නේ ඔබතුමා ඛනිජ තෙල් ඇමතිවරයා හැටියට රුසියාවේ ඛනිජ තෙල් ඇමතිවරයාත් එක්ක සම්බන්ධ වෙන්න යම් උත්සාහයක් ගත්තා නම් අන්න ඒකයි අපේ උනන්දුව. අපි රුසියන් තානාපති කාර්යාලයට ගිහිල්ලා කරන්නේ ඒ සම්බන්ධය ඇති කිරීමට ඔබතුමාට උපකාර වෙන්නත්. ඒ සම්බන්ධය ඇති කිරීමට උපකාර වෙන්න. මා ඉල්ලා සිටින ඔබතුමාගෙන් මාව මම පන්ත්‍රීවරයෙක් විපක්ෂයාද ඒ නිසා ඔබතුමා කැඳෙව්වොත් යම් කාර්යයක් කරන්නට එන්න කියලා එකට එන්න බෑ කියනවා නෙමෙයි. නමුත් එහෙම නෙමෙයි මේ කාර්යය වෙන්නේ. ජනාධිපතිතුමාගේ මට්ටමින් ඒ ජනාධිපතිතුමාටත් ඔබතුමාගේ මට්ටමින් ඒ කණිතේසල ඇමතිතුමා එක්කත් සම්බන්ධයක් ඇති කරගෙනලා රාජ්‍යතාන්ත්‍රිකව ඔබතුමා ඇතුළු බලවත් කණ්ඩායමක් එහි යන්න ලෑස්ති කරගත්තොත් අපේ එහි ඉන්න තානාපත්තුමිය මගින් හීතුමනා පසුබිම් ලෑස්ති කළා. අන්න එතකොට අපි දන්නවා ඔබතුමා අවංකව ගැන සීරියස්ලි උත්සාහයක් දරනවායි කියලා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. 27 දෙකේ ඇරේ ප්‍රශ්න අතුරේ රතන ස්වාමීන්. ඔව් දැසිරි ජයසිරි
මන්ත්‍රීතුමා. මම ඊයේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අත්ලා තියෙන ප්‍රශ්නයක් ගැන ඊයේ කතා කරාම විශේෂයෙන් අරු අග්‍රාමාත්‍යතුමාත් අද මෙතන ඉන්න නිසා මුදල් අමාත්‍යතුමාට තමයි ලිට්‍රෝ ගෑස් සමාගම තියෙන්නේ. දැන් ලොකු චෝදනාවක් මේ නාගානන්ද කොඩිතුවක් කියලා මිනිස්සෙක් මේක දිගටම මේ ගහනවා දිගහරා නැතුව. එයා තේරුම් අරගෙනද නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි දිගහරා නැතුව මේ දවස් ගානේ චෝදනා එල්ල කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම ගෑස් ගන්න ගිහිල්ලා අපි හොරගම් කරලා කෑවයි කිය. ඉතින් ඔව් ඩොලර් 95 දිපිච් එක 129ට ගත්තයි කියලා දවස් ගානේ කියවනවා මේක. මම යෝජනා කරනවා කරුණාකරලා ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්න නිසා එතුමා මුදල් අමාත්‍යතුමත් නිසා ලිට්‍රෝ ගෑස් සමාගම එතුමාගේ අතට තියෙන නිසා මෙවැනි සිද්ධියක් සිද්ධ වෙලා තියනවලු ඩොලර් 95ට ගන්න තිබිච්ච එකක් ඩොලර් 129ට මෙට්‍රික් ටොන් එකක් ගත්තද කියන කාරණේ පිළිබඳව කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ කියන්න. මොකද හේතුව මේවා අහගෙන ඉන්න මිනිස්සු ඊට පස්සේ කල්පනා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය මේ වගේ හම්බ කරන් කාලා තියෙන්නේ කියලා අපිව සම්පූර්ණ විනාශයකටපත් වෙනවා. ඒ නිසා මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අයටත් ලොකු වකීමක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා නම් අඩුවතරම නැගිටලා කියන්න. ඒවත් කතා කරන්න කවුරුවත් ඊයේ හිටියෙත් නැහැ. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා සාමාන්‍යයෙන් ප්‍රශ්න වලින් මගහැරලා නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා මම එතුමායන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව උත්තරයක් දෙන්න
කියලා.
මම පළමුවෙන් මම රතන ස්වාමින් වහන්සේ ප්‍රශ්න පිළිතුරු දීලා මම කතාවක් ගන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගැන දැන් ලිට්‍ර සමාගමෙන් ඉදිරිපත් කළා තියෙනවා නිවේදනයක්. කරුණාකරලා ඒක කියවන්න.
ඒක ඊයේ ගියා රූපවාහිනිය.
ඔබතුමයි මමයි දන්නවා නාගානන්ද කොඩිතුවක් කියන්නේ කවුද කියලා. His name was cut off the roll. He was debarred from practicing. ඔබතුමා മന്ത്രിවරයෙක් හැටියට වගකීමක් ඇතුව ක්‍රියා කරනවා නම් ඔහොම හොරෙක් කිව්ව එක ඉස්සෙල්ලා හොයලා බලලා කරන්න ඕනේ. මං කියන්නේ වගකීමක් නැතුව මෙතෙන්ට ප්‍රකාශ කරන්නේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණේ නම කපලා දාලා තියෙන එක්කෙනෙක්. එක සැරයක් නඩු ගිහින් වැරදි වුණේ කෙනෙක්. නඩු කීයක් මෙතන දාලා තියෙනවද? නාගානන්ද කොටිතුවක්ක මහත්මයා ජනාධිපතිවරයාට තරහ කරනවා කියලා කැනඩාවෙන් එකතු කරගත්ත සල්ලි වලට මොනවද උනේ? ඉතින් මගෙන් ඒව අහනවද? මම පස්සේ කියන්නම් ඉතුරු ටික. ඒත් මේ 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 මන්ත්‍රීතුමා වගකීමක් නැතුව නිකන් මඩ ගහන්න මේක කරේ කියලා මම කියන්න කැමතියි.
හරි, බොහොම සුදු. බොහොම සුදු. එතනින් අපි උදේම මේ ඔක අනවශ්‍ය විවාදයකට යන්න අවශ්‍ය නැහැ. මොකද්ද කියන්න තියෙන්නේ?
ඒ තුමා කියනවා නාගානන්ද කොඩිතුවක් ලිස්ට් එකෙන් අයින් කළා නැහැ, සස්පෙන්ඩ් කළා තිබුණා, තාමත් එතුමා ප්‍රැක්ටිස් කරනවා. හරිද? දැන් නේද කතා කරන්න එපා. මේ 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 කවුද අගමැතිතුමා? මම මේ කියන්න හැදුවේ ඒක නෙමෙයි. මට පොඩකින් මලත් කියන්න දෙන්න. මම මතු කරේ මේ සමාජයේ කතා කරන කාරණයක්. හරිද? දවස් ගාණක් මේවට උත්තර දෙන්න නැතුව ලිටරෝ සමාගම හැංගියන්නේ. කවුරුවත් උත්තරයක් දීලා නැහැ. නමුත් සමාජයේ කතා වෙන්නේ වෙන කාරණයක්. ඒකයි මම මේ කතා කරේ.
නැතුව
මේ මට ඇවිල්ලා මෙතන මේ අවශ්‍ය චෝදනා ගන්න ඕනේ.
මම තීරණය කරන්න එකක් නාගානන්ද කොඩිතුවක් වෙන්නේ තමන් වෙනුවෙන් උසාවියට. ඕනේ මිනිහෙක්ට යන්න පුළුවන් තමන් වෙනුවෙන්. හිර කරුවෙක්ට යන්න පුළුවන් තමන් වෙනුවෙන්. වෙන අය වෙනුවෙන් යන්නේ නැහැ. අනික ලිටරෝ සමාගම එදාම දැම්ම එකක්. මොකක්ද වෙලා තියෙන දැන් මේ මේ මන්ත්‍රීතුමා බලන්නේ අලුත් බලවේගයක් හදන්න. ඉතින් ඕක අරගෙන කරණම් ගහනවා, උඩ යනවා, යට යනවා. ඕක හරියන්නේ නැහැ. පඬු මේ ගරු කතානායකතුමනි, මම එක බට දෙන්නේ කද්දි ඔකට මම එකක් කියන්නම්. පඬුවස් නුවර කියන්නේ ඇත්ත වශයෙන්ම කඩා බලාපොරොත්තු කඩා වුණ තැන. මොකද පඬුවස් දේව රජතුමා හිතුවේ විජය රජුරෙන් පස්සේ මේක අරන් ලංකාව එකතු කරන්න කියලා. පඬුකාභය ගිහි අනුරාධපුර කළා. ඉතින් ඔය පඬුවස් වලින් ගිනව නම් ඒක කැඩෙන්න ඕනේ.
හරි. ඔතන ඉඳලා ගඩු. අපි අතුරුලිය රතන සාබි ඩවාසිගේ ප්‍රශ්නෙට යමු.
අරු කතා.
හරි. රත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ.
රත්න ස්වාමීතුමනි,
ඔව් ඒක පස්සේ විවාද කරා.
කතානායකතුමනි,
පස්සේ වෙනම ගේන්න. ඔබතුමාට දැන් අවස්ථා තුනක් දුන්නා. අවස්ථා තුනක් දුන්නා. ඔව්.
එන්නේ නැහැ කතා කරන්න
බැරි දෙන්න.
සභාව දිහට නේනේ.
මේ විවාදෙ දිගන්න. හරි. හරි.
අරු කතානායකතුමනි, රට දින
ඔව් අගමැතිතුමා.
අරු කතානායකතුමනි, පඬුවස් දේව රජතුමා මේක සමාජික කියලා ඉඩ දෙන්නේ. මේ නම විතරයි කිව්වේ.
හරි. හරි අගමැතිතුමා, මේ දැන් 11 මාරයි වෙලාව. දැන් ඔය විනාඩි අරගෙන සම්පූර්ණ කාලයම කෑවා. හරි. හරි. හරි හරි කියන්න, ඔය කියන්නේ වික විනාඩියක් දෙන්න.
හරි විනාඩියක්. හා. අර කතානායකතුමනි, මෙතුමා ඉතිහාසය කියන්න ගිහිල්ලා නැගත්තේ ඒවා මං කියන්න යන්නේ
නැහැ.
හරි. පස්පුරුණා කියලා ගිහිල්ලා කියපු බොරු හදා අපි දන්නවා. පඬුවස් දේවරජුරුවන්ගේ පස්සේ වෙනයි.
ඔබතුමාගේ
ගැටලුව. ඒක පඬුවස් දේවරජුරුවන්ගේ රාජධානියට වෙන වෙනම අය දාලා කහගත් එකයි අපිට තියෙන ප්‍රශ්නේ. එක පක්ෂෙත් ඉවර වුණා. අන්තිම වෙනවා පක්ෂෙත් ඉවර වෙලා.
හරි.
පඬුවස් නෝරාසනේ 4600 ට බැස්සා එතුමාගේ නායකත්වය යටතේ. ඊට පස්සේ අද එකම එක සීට් එකට බහලා තියෙනවා. ඒ එකම එක සීට් එකට අවුරුදු දෙකමාරක් එන්න නැතුව ඉඳලා අද ඇවිල්ලා.
හරි, ඉතින් මේක කතා වුණේ නෑ.
මේ අගමැති වෙලා.
ඉතින් කතා වුණ නැති ප්‍රශ්න.
කතා කරන්නේ තව අනිත් එදානි දරුවෝ තව ටිකක් මේ අගමැතිකම
ලන්ස මන්ත්‍රීතුමාගේ කතාව කියන්නේ.
දරුවෝ කතානායකතුමනි, අද රටේ තියෙන දැවෙන ප්‍රශ්න දෙකක් තමයි ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය. එතකොට මේ පෞගේ කාලෙම ගෑස් වලට විශාල විරිසක් පොලිමේටියා. මොකද ටෙන්ඩර් පටිපාටියට ගිහිල්ලා අඩුවට දාලා කවුරුත් මේ සැපේම නොකරපුවාම මේ පිළිබඳව කැබිනට් එක මම හිතන්නේ සති 3ක් එක දිගට සාකච්ඡා කළා. සාකච්ඡා කළා මේ රටේ අහිංසක මිනිස්සුන්ට පෝලිං වල ඉන්නේ නැතුව මේ ගෑස් ටික අකණ්ඩව සපයන්න එක ගෑස් ටැංකියට රුපියල් 70 වෙනවා කියන එක මම දැක්කා ඊයේ පෙරේද මාධ්‍ය වලත් ගියා. එතකොට රුපියල් 70ක් වෙනස් වෙන එක තමයි මේ දීලා තිනවා කියලා මේ මම හිතන්නේ ඔරෙක් වංචාකාරයෙක් මේ රටේ මාධ්‍ය තුලින් ඇවිල්ලා කියන්නේ. ඒ නිසා අපිට තියෙන වගකීම තමයි මේ රටේ අහිංසක ජනතාවට නොකඩවා ගෑස් සැපීමත් අඩු මිලට සහ ඒ විනිවිද භාවයෙන් තුල දෙන්න ඕනේ. ඒකට තමයි කැබිනට් එකක් තියෙන්නේ. මේ රටේ කැබිනට් එකක් පත් කළා තියෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය තීන්දුව
අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතේ ගන්න. ඒ නිසා ඉතාමත් පෑදීලිව ලිට්‍රෝ සමාගමෙන් දාලා තියෙනවා නිවැරදි කිරීම. ඒක මම මට දුකයි දායසිරි ඇමතුමා දැකපු නැති එක. නාගානන්දක එක දැක්කා. ලිට්‍රෝ සමාගමෙන් දැකලා නැහැ. ඒ නිසා මේ බොරු දේශපාලන ගේම් ගන්න නැතුව මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා නම් මේ රටේ අහිංසක මිනිස්සුන්ට නොකඩවා ගෑස් දෙන්න කටයුතු කරපු කැබිනට් එකට
ස්තුතියි නතර කරන්න. එතනින් නතර කරන්න ඕක. දැන් ඔය නම කියන කින් වැර එටි ගියොත් එම්ම මේ මේක අපි කාලේ නැති වෙනවා අපිට. ඔව්. මොකද්ද කියන්න තියෙන්නේ කියන්නේ?
මම හිතුවේ නෑ නිමල්ලංස මහත්තයා රනිල්ලංස උණයි කියලා. මට ඒකයි තියෙන ප්‍රශ්නේ. එතුමා කියන්නේ
ඒක දින ගත්තා.
මේ සදාලනේ. දීලා ගන්න කොයි පැත්තට?
හරි. අදාල නෑ. අතු රතන නැත.
ස්වාමීන්
වහන්සේ තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 27-27-2 ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේ 27-2 ඉදිරිපත් කරන්න උතුම් වහන්සේ ඒ දෙන්න ඒ විදා විවාද කරගන්න. ඔව්
කතානායකතුමනි අද කාලය බොහෝ ගෙවිලා තියෙනවා. ස්ටෑන්ඩින් ඕඩර්ස් පක්ෂනායක රැස්වීමේදී මේ ගත්ත තීන්දුව. ඒ නිසා කරුණාකර ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක මේ කාරණාව පිළිබඳව අකමැත්තුමා උත්තරයක් දුන්නා. අකමැත්තුමා පැහැදිලිව කිව්වා ලිට්‍රෝ සමාගමෙන් උත්තරයක් ලබා දීලා තියෙනවා කියලා. එතකොට ඒකේ වගකීමක් අරගෙන කටයුතු කිරීම හැමෝගම වගකීමක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ න්‍යායපත්‍ර කටයුතු